ගරු ස්පී සානායක මන්ත්‍රතුමා විනාඩි 8ක් ඔබතුමාට.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපේ අනුර කුමාර දිසානායක ගරු මන්ත්‍රීතුමා කිව්ව කාරණා දෙකට පුංචි උත්තරයක් දෙන්න කැමති. පළවෙනි දේ තමයි ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමාගේ අභියාචනයත් එක්ක ඔහු දැන් චූජිතේ. චූදිතයෙක් රිමාන් සිරකරුවෙක් පමණයි. ඔහුට මේ පාර්ලිමේන්තුවට එන්න පාර්ලිමේන්තු වරප්‍රසාද සියල්ල භුක්ති විඳින්න සම්පූර්ණ අයිතිය තියෙන. දෙවැනි කාරණය තමයි මම කියන්න කැමති නියෝජ්‍ය කථානායකතුමනේ, අජීත් නිවාඩ් කබ්‍රාල් ශ්‍රී ලංකා මහබැංකු අධිපතිතුමාගේ කාලයේ කොටස් වෙළඳ පළත් එකක් ගනුදෙනු කරා. ඒක හොඳ එකක්, ඉතා හොඳ එකක්. ඒක සමහරව පාඩු වෙනවා, සමහරව ලාභ වෙනවා. හැබැයි මම හොඳටම දන්නවා ඒ කාලේ කොටස් වෙළඳපළේ කරපු ගනුදෙනු වලින් අවසානයේ ශ්‍රී ලංකාවට විශාල ලාභයක් ලැබුණා. ඒක විතරක් මම මතක් කරන්න කැමතියි. නියෝජ්‍ය කථානායකතුමනි, මේ ශ්‍රී ලංකා මහබැංකු වාර්තාව පටන් ගන්නේ ආර්ථිකය හොඳටම දුර්වලයි කියලා. මේ වාර්තාව පෙන්නනවා සංවර්ධන වේගය 2.3යි කියලා. ඒ වගේම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මේ ආර්ථිකය අපේ තවත් කඩා වැටුණා කියලා පෙන්නනවා. ඒ වගේම ශ්‍රී ලංකා මහබැංකු වාර්තාව කියනවා අපේ ව්‍යාපාරික විශ්වාසය පිළිබඳව ඇතිවෙච්ච අවිශ්වාසය නිසා ආර්ථිකය කඩා වැටුණා කියලා. එනිසා ඇත්තටම පහුගිය කාලය තුළ 10-19 විතරක් නෙවෙයි 18-16-15 පස්සේ ඇතිවෙච්චේ මන්දගාමි ආර්ථික කඩාවැටීම. ඒ ආර්ථික පරිහානිය මේ මහබැංකු වාර්තාවෙන් ඉතා හොඳින් අපට පැහැදිලි කරගන්න පුළුවන්. නව ජනාධිපතිවරයෙක් ආවා නියෝජ්‍ය කථානායකතුමනි. එතුමා එනවත් එක්කම රටේ අලුත් බලාපොරොත්තු ආවා. කොටස් වෙළඳපළේ එහෙම යම් වෙනස් වීම ඇති වෙන්න පටන් ගත්තා. ආයෝජකයන්ගේ අලුත් බලාපොරොත්තුවක් ආවා. හැබැයි ඒක එහෙමම හිර වුණා පාර්ලිමේන්තු බලය එතුමාට නොලැබීම පිළිබඳ. ඒක එක්කම පැමිණි කෝවිඩ් 19. ඒ වසංගත තත්ත්වය නිසා අපහු අපි පස්සට ගියා. ඒ නිසා ඇත්තටම ලංකාවේ ශ්‍රී ලංකා මහබැංකු වාර්තා වලින් අපි අතීතයේ තොරතුරු අපි එකතු කරලා ගත්තොත් 1956 ඉඳලා 2005 වෙනකම්ම යම් යම් පරිවර්තනයන් වුණා, මහා විප්ලව වුණා, මහා පෙරළි වුණා, මහා ජයග්‍රහණ ලැබුවා, කම්කරු පන්තිය ජයග්‍රහණය ලැබුවා, වැඩ කරන පන්තිය ජයග්‍රහණය ලැබුවා, විශාල පරාජයන් ලැබුවා. මේ සියල්ල මැද සැලසුම් සහගත ආර්ථිකාව, විවෘත ආර්ථිකාව, ලිබරල් ආර්ථිකාව, මේ සියල්ල මැද අපි බැලුවොත් 1956 අපේ එක පුද්ගල ආදායම $100ක් විතර, ඒ වෙලාවේ ණය 17%ක් විතර, ඒ වෙලාවේ විදේශ සංචිත මිලියන 237ක් විතර, 2060 142 ඒක පුද්ගල ආදායම. මෙහෙම යමිලා ගත්තොත් 2005 වෙනකොට යන්තම් 18 විතර කිට් වෙලා තිබ්බා. හැබැයි ඒ වෙලාවේ ණය අනුපාතය 100-104ක් වෙලා තිබ්බා. මේ තත්ත්වය 2005 පස්සේ ඇතිවෙච්ච තත්ත්වය ගත්තොත් ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපි බරපතල රට අභ්‍යන්තරයේ මානසික මෙහෙයුමකට යුද්ධයකට සම්බන්ධ වුණා. යුද්ධයකදී අපි දන්නවා අපට රටේ තියෙන ආර්ථිකයේ සියලු ශක්තීන් ඒකට යොදවලා ඒ යුද්ධය ජයග්‍රහණය කරන්න සිද්ධ වුණා. මට මතකයි ලෝක බලවතු, ලෝක මූල්‍ය ආයතන ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදයේ කිව්වා කිසි දවසක ප්‍රභාකරන් පරාද කරන්න බැරි නායකයෙක් කියලා. ඒ යුද්ධේ තමයි දිනුයි. ඒ යුද්ධේ දිනන අතර 2007-2008-2009 අපිට මූල්‍ය අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. ඒක ලෝක මූල්‍ය අර්බුදයක්, ආහාර අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා, අපිට ආර්ථික අර්බුදයකටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මට මතකයි අජිත් එදා ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති හැටියටද කොහෙද මට කියනවා මට මතකයි එකද සැරයක් මේ අර්බුදය 1929 ආර්ථික අවපාතයටත් වඩා ටිකක් දරුණුයි කියලා. කොහොම නමුත් ඒ සියල්ල මැද යුද්ධයක් ජයගනිමින් විශාල ආර්ථික සංවර්ධනයකට එන බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවලින් අපි හොයාගෙන තියෙනවා. දැන් 2005 ඇවිල්ලා අපි 2013 2014 වගේ කාලේ වෙනකොට දලදේශීය නිෂ්පාදනයේ බිලියන ඇමරිකන් ඩොලර් බිලියන 20
ඔබතුමාට තව විනාඩි දෙකක්
70 වෙනවා. ඒක දරිද්‍රතා අනුපාතය 22.6 දක්වා අඩු වෙනවා. ඒ වගේම ආර්ථික වර්ධනය 4.5 ඉඳලා 107.6 දක්වා 2014 වෙනකොට වැඩි වෙනවා. ඒ නිසා මම කියන්න කැමති නියෝජ්‍ය කතානායකතුමනි, ඇත්තටම පහුගිය ආර්ථික සංවර්ධන වේගය 1956 ඉඳලා අපි මේ 1915 දක්වා ගත්තොත් ඉතාම පැහැදිලිව අපට බලා ගන්න පුළුවන් 2005-2015 අතර මහා ආර්ථික සංවර්ධනයක්, මහා ආර්ථික ශක්තියක්, මහා ආර්ථික සංවර්ධන වේගයක්, දරිද්‍රතාවයේ අඩුවීමක්, සේවා නියුක්තිය මහා වැඩිවීමක් මේ රට තුළ සිද්ධ වෙනවා. ඒක එහෙමම 2015 සිට 2020 දක්වා කඩාගෙන වැටෙනවා. ඒක මේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවෙන් ඉතා හොඳින් ප්‍රදර්ශනය වෙනවා. ඒ නිසා ඇත්තටම මේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පිළිබඳව විවේචනය කරනවා නම් ඒක ඒ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පිළිබඳව මම කියන්න කැමති ඒක ප්‍රවේශමෙන් කරන්නේ.
ඔබතුමාට ස්තුති. ගරු උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීතුමා විනාඩි 8යි ඔබතුමාට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පහුගිය මහා බැංකු වාර්තා පිළිබඳ විවාදයට ගන්න මේ මොහොතේ මගේ කාලය මගේ මංගල කතාවන් නිසා මේ කාලය මගේ ආදරණීය ජනතාව වෙනුවෙන් ආමන්ත්‍රණය කරන්න ඔබෙන් අවසර ඉල්ලනවා. මුලින්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, උතුරුමැද පළාතේ ඓතිහාසික අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තමයි මේ උත්තරීතර නමවන පාර්ලිමේන්තුවට මම තේරීපත් වෙන්නේ. මේ රටේ සාමකාමීව පැවති සමයක තමයි මේ රටේ ජාතීන් අතර අසමගිය ඇතිකරන්න උත්සාහ දරපු සහරාන්ලා වගේ දේශද්‍රෝහීන් නිසා තමයි මේ රටේ ජීවත්වන පුරවැසියෙක් විදිහට අපි වගේ තරුණයින් මේ රටට නායකත්වය දිය යුතුයි කියන අරමුණෙන් ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම අපේ රටේ ජීවත් වෙන මිනිස්සු අපේක්ෂා කරන නායකත්වය සරල සැලසුම් සහගත වගකීම් සහගත මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වන නිවැරදි දේශපාලනීකරණයේ වෙනස රටට රැගෙන එන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල පිළිබඳ පැහැදීම ඔස්සේ තමයි තරුණයෙක් විදිහට මේ උත්තරීතර සභාව මේ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ජනතාව ඉදිරියේ ඡන්දේ ඉල්ලුවේ. එවනුවෙන් පට අවස්ථාව ලබා දුන්නේ ජනතාවාදී ජනතා හඬ නිර්මාණශීලී නායකත්වය ගරු විමල් වීරවංශ කැබිනට් අමාත්‍යතුමාට මගේ හදපිරිත් ස්තුතිය පුත කරන්න කැමති මගේ මේ මංගල කතාව ඉදිරිපත් කරන මොහොතේ. ඒ වගේම මගේ මේ ජීවිතයේ අලුත් පරිච්ඡේදය පෙරලන්න 133,550ක් මනාප ලබා දුන් දිස්ත්‍රික්කයේ ආගමික නායකයන් ඇතුළු රජරට ආදරණීය සහෘදයන්ට මගේ හදපිරි ස්තුතිය පුද කරනවා. අනිකුත් සියලුම නායකයන් මීට පෙර සභාවල උන්ට ස්තුතිය පුද කරාසේම ඒ ස්තුතිය වචනයෙන් එහාට ගිහිල්ලා ප්‍රායෝගිකව ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන තැනට මේ අපි පත් කරගත්ත අපේ ආණ්ඩුව ගෙනයයි කියන විශ්වාසය අපි හැම දෙනෙක් තුළම තියෙනවා. විශ්වාසය කියන්නේ අපේ රටේ මේ වෙනකොට මිනිස්සු අතරින් ගිලිහෙන දෙයක්. මිනිසුන් අවශ්‍ය කරන්නේ විශ්වාසය. විශ්වාසය කඩවෙලා බිඳිලා සිඳිලා ගිහිල්ලා එනිසා මිනිසුන්ගේ මනස හරිම පසුගාමී චින්තනයකින් පිරලා තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එනිසා ධනාත්මක චින්තනය ඔවුන්ගේ මනස තුන පැලකිරීමේ වගකීම අපේ ආණ්ඩුව වෙත පැවරලා තියෙනවා. ඒ නිසාවෙන් තමයි අපේ ජනතාව 3/2 බලයක් අතිගරු ජනාධිපතිතුමා ඇතුළු අපේ ආණ්ඩුවට ලබා දුන්නේ කියන විශ්වාසය මා තුළ තවදුරටත් තියෙනවා. අනුරාධපුර නගරයේ ඉතිහාසය ගැන මම බිඳක් ඉදිරිපත් කරන්න ඕනේ යම් යම් තැන්වලින් උපුටාගත් දේවල්. මොකද මම ලංකාවේ ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පියෙක් වුණාට මගේ ගම දුෂ්කර අනුරාධපුර ප්‍රදේශය ඒකට සාක්ෂි තියෙනවා. ඒ වතුර බිව්වහම එහෙම මේ දත් එහෙම කහපාට වෙනවා. මගේ දතුත් කහපාට වෙලා තියෙන්නේ. ඒ වගේම මගේ අතේ කරගැටවලට බොහොම හුරු අතක් තමයි මට තියෙන්නේ. එදා ඉතිහාසයේ රජවරු අනුරාධපුරයේ අග නගරයේ විදිහට තෝරාගත්තේ හේතුවක් ඇතුවයි. ඒ අවුරුදු 5000කට ඈත යුගයේ සියලු ප්‍රභවයන්වල කේන්ද්‍රස්ථානය අනුරාධපුරයේ වන නිසා. එදා ගෘහ නිර්මාණ ශිල්පයේ කේන්ද්‍රස්ථානය වුණේ අනුරාධපුර රාජධානිය. ලෝකයේ මුලින්ම ගෙවල් හදපු ජාතිය අපි. හෙළයේ මහා නිමැවුම්කරු මෛදාන සිටුවරයා සුමාලි මහා රජුන් වෙනුවෙන් ගිරි බලකොටුව කුවේරගේ ආලක මන්දා වර්තමාන සීගිරිය නිර්මාණය කළේ අනුරාධපුරයේ හෙළයන්. දැනුමේ කේන්ද්‍රස්ථානය වුණේ මේ අනුරාධපුරය. පුලස්සි ඍෂිවරයාගේ හොඳම ගෝලයා විශ්වවාස මුනි මහා රාවණ රජුගේ පියා ඔහුට දසවිධ ඥාන ඉගැන්වුවේ වර්තමාන ඉසුරු මුනියේ ඉඳන්. අනුරාධපුර ජලවාහන තාක්ෂණයට අභියෝග කරන්න අදටත් සමතෙක් නැහැ. හැතැක්මට අඟලක බෑවුමක් තියලා යෝධ ඇල නිර්මාණය කරනකොට ලෝකයේ ගැන හිතලවත් නැහැ. ඒක තමයි නූතන මාදුරු ඔය වේල්ල හදනකොට ඉංජිනේරුව මැනලා කරලා කනිනකොට ඓතිහාසික වේල්ල එතනින් මතුවෙන්නේ. ලෝකයේ මුලින්ම රෙදි ඇඳපු ශිෂ්ටාචාරවත් ජාතියක් අපි. විජය කුමාරයා ලංකාවට එනකොට කුවේණිය කපු කටිමින් හිටියේ ජුකි මහල නෙමෙයි. අපට ඒ දැනුම් තාක්ෂණය එදා තිබ්බා. ඒ ශක්තිමත් සංස්කෘතියට තමයි මම නියෝජනය කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එවුනත් එවන් ඉතිහාසයකට උරුමකම් කියන අනුරාධපුරයේ අද තත්ත්වය ඉතාම සෝචනීයයි. අද අනුරාධපුරයේ හඳුන්වන්නේ දුෂ්කර පළාතක් විදිහට. අනුරාධපුරයේ කෘෂිකර්මාන්තය කරන ගොවීන්ට වඳ කරගන්න බැරි, ගැලෙව්වත් පිච්චුවත් අයින් කරගන්න බැරි මාන කැලේක අතරමං වෙච්ච දිස්ත්‍රික්කයක් විදියටයි මුළු දිස්ත්‍රික්කයේම අවලස්සන කරමින් මාන වලින් වැහිච්ච දිස්ත්‍රික්කයක් විදියටයි අද අනුරාධපුරය ඔබට දැක ගන්න හැකි වෙන්නේ. බොන්න වතුර නැති ගොවියා, ඇඟ හොදගන්න වතුර නැති මිනිස්සු, දවස් 3ක් ඇඟ හොදගන්න වතුර නැති මිනිස්සු පදවි ප්‍රදේශයේ ජීවත් වෙනා ගරු නියෝජ්‍ය කතානායක තුමනි. වගාවට වතුර නැති ගොවියා අද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජීවත් වෙනවා. වැව් 2600කට ආසන ප්‍රමාණයක් වැව් තිබ්බත් වතුර නැති දුෂ්කරතාවය අදටත් මේ මොහොතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවීන් මුහුණ දෙනවා. ඒ වගේම මේ දරුණු අලි ප්‍රශ්නයක් දිස්ත්‍රික්කයේ පුරාටම තියෙනවා ගරු කතානායකතුමනි. ඒක අලි මිනිස් ගැටුමට එහා ගියපු මිනිසාව අලින් විසින් ආක්‍රමණය කිරීමක් බවට පත් වෙලා තියෙනවා. සත්ව හිංසනයට අපි කොහොමත් එරෙහිව කටයුතු කරන, ඒ නිසා ඉල්ලීමක් කරන්න කැමති. දෙහිවල වගේ සත්ව උද්‍යාන වල ඉන්න සත්තුන්ව ඒ කූඩු වලින් එළියට දාලා එලිමහන් සත්ව උද්‍යාන රටේ ඇති කරනවා නම් ඒකත් ඉතාම හොඳයි කරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ වෙනකොට සතියට සති දෙකකට වරක් හෝ දෙවරක් අනිවාර්යෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මලගෙවල් දෙකක් හෝ තුනක් අපිට අහන්න ලැබෙනවා. ඒ අලි විසින් පහර දීලා මැරෙන ගොවීන්ගේ මලගෙවල් ගරු කතානායකතුමනි. අපිට මිනිස්සු හම්බෙනවා, හම්බුනාම කකුල් තුවාල වෙලා කකුල් උලුක් වෙලා ඇයි කියලා අහපුවාම ඊයරේ අලිය පැන්නුවා. ඒක ඉතාම භයානක තත්වයක්. තමන්ගේ දරුමල්ලොත් එක්ක මැටි ගහපු පුංචි ගෙවල් වල මේ මිනිස්සු ජීවත් වෙන්නේ. අපේ කෘෂිකාර්මෙන්තේ රටට බත සපයන ගොවියා ඒ මැටි ගෙදරට හේතු වුණත් මුළු පවුලම විනාශ වෙලා යනවා. එවැනි වූ තත්ත්වයකට මුළු දිස්ත්‍රික්කයේම මුහුණ දීලා තියෙනවා ගරු කතානායකතුමනි. ඒ වෙනුවෙන් තිරසාර තීරණයක් මේ අලි ප්‍රශ්නය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් වෙනුවෙන් තිරසාර තීරණයක් අරගන්න වෙයි. ඒ වෙනුවෙන් ගරු ජනාධිපතිතුමාට අවධානය යොමු කරන මෙන් මං කාරුණික ඉල්ලා සිටිනවා. ඒ වගේම දිස්ත්‍රික්කයේ ගොවියා ජීවත් වෙන්නේ වර්ග කිලෝමීටර් 20ක විතර පොඩි පරිසරයක. ගෙදර, ගෙදරින් පැලට, පැලෙන් කුඹුරට, කුඹුරෙන් වැවට, වැවෙන් හන්දියේ කඩේට. එපමණයි ඔවුන්ගේ ජීවිතයේ අවසානයේ වතුර බීලා වකුගඩු රෝගය හැදිලා රජයේ රෝහලක ජීවිතයේ අවසන් හුස්ම හෙළනවා. රජයේ රෝහල් වල අද වෙනකොට තියෙන පහසුකම් පිළිබඳ අපි හැමෝම දන්නවා. අපිට හොඳට සලකයි. මම නළුවෙක් නිසා මට පිළිගැනීමක් දීලා සලකයි. නමුත් අහිංසක ගොවියට රජයේ රෝහලේ ලැබෙන සැලකුම් ඉතා පල්ලෙහා මට්ටමේ තියෙන්නේ. එවැනි වූ ජීවිතයක් ගත කරලා තමයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවීන් ජීවිතෙන් සමුගන්නේ. අන්න ඒ වෙනස කරන්නයි, අන්න ඒ අසරණ ගොවීන්ගේ, අසරණ මිනිසුන්ගේ ජීවිතය වෙනස් කරන අරමුණින් තමයි තුනෙන් දෙකේ බලයක් අතිගරු ජනාධිපතිතුමාට, මේ අපේ ආණ්ඩුවට, මේ රටේ මිනිස්සු ලබා දුන්නේ ඒ විශ්වාසය තබලා. ඒ විශ්වාසය තහවුරු කිරීමේ වගකීම අපිට තවදුරටත් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයේ දේශීය ගොවියා නගා සිටුවීම වෙනුවෙන් මම අද වැඩපිළිවෙලක් ආරම්භ කරා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ. මම අනුරාධපුරෙන් බඩේරිංගු කිලෝ 10ක් ගෙනාවා. බඩේරිංගු කිලෝ 10ක් ගෙනල්ලා අපි අද දවල්ට උයලා කෑවේ පරිප්පු වෙනුවට බඩිරිංගු මේ රට අපි බඩිර පරිප්පු කොපමණ ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරනවද නමුත් පරිප්පු වලට වඩා ඉතාම රසයි ගුණයි අපේ රටේ බඩිරිංගු වෑංජනයක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් අපි අද සියලු දෙනාම කෑවේ පරිප්පු නෙමෙයි බඩිරිංගු
ඔබතුමාට විනාඩි දෙකක්
මම අවසන් කරන්න අගරු නියෝජක කතානායකතුමනි ඒ දේශීය ගොවියා නගා සිටුවේ මේ වැඩපිළිවෙල තුල අපි කරපු ක්‍රියාමාර්ගය මං හිතන්නේ මේ වෙලාවේ මුළු රටම රට වෙනස් කරන්න රට හදන ආකල්පයේ ඉන්නේ මට හිතෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි හැදෙන්න කවුරුත් නැහැ මේ රටේ ඒ නිසා මම තීරණය කරා අපි හැදිලා ඉන්න ඕනේ කියලා ඒ නිසා මේ උත්තරීතර පාර්ලිමේන්තුවෙන් අද පටන් ගත්තේ දේශීය ගොවියා වෙනුවෙන් අපි බඩිරිංගු ආහාරයට ගන්න සහ මේ රටේ විශ්වාසය තහවුරු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතිගරු ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩු පක්ෂයේ සහ විරුද්ධ පක්ෂයේ සියලුම දෙනාට මේ රටට පැහැදිලි වූ අනාගතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සල්වේ අවසන් කරනවා ඔබතුමාට ස්තුතිය ගරු නියෝජ්‍ය කතානායකතුමනි
ස්තුතිය ඔබතුමාට ගරු ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා විනාඩි 20ක්
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දින මම සුවිශේෂී අවස්ථාවක් මොකද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමාලා කුමාරි අද මේ සභාවේ ඉඳලා මගේ දිරුන්දීමට විරෝධය පළ කරලා මේ ස්ථානයෙන් පිටව ගියා. අත වශයෙන්ම හෘද සාක්ෂි කියන එක ගත්තොත් අත වශයෙන්ම අපි දන්නවා දේශපාලනීකරණය වෙලා පහුගිය කාලේ යහපාලන ආණ්ඩුව බලයට පත් වෙලා තියෙන මොහොතේ අධිකරණ ඇමතිවරිය හැටියට කටයුතු කළේ කවුද කියන එක මම හිතන්නේ අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. ඒ නිසා ඒක නම් මම පස්සේ පසුව කතා කරන්නම්. මම විශේෂයෙන් මගේ මුලින්ම මගේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න ඕනේ රත්නපුර දිස්ත්‍රික්කයේ මගේ ආදරණීය ජනතාවට මොකද එදා පටන් මම 2001 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණේ මුලින්ම මේ මැතිවරණයේ ඉඳලා අපි නිර්දෝෂී කියන තාව නිර්දෝෂීභාවය අපේ ඔප්පු කරන්න පුළුවන් හොඳම අවස්ථාවක් සාධකයක් තමයි 2001 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා ඒ 2001 මැතිවරණයේ ඉඳලා 2020 මේ දක්වා පවත්වපු මැතිවරණ පහකට ඉදිරිපත් වෙලා මේ මැතිවරණ පහේදීම අසි විශාල ජයග්‍රහණයක් ලබන්න මට පුළුවන්කම ලැබුණා. ඒ ජනතාව රත්නපුර දිස්ත්‍රික්කයේ මේ ජනතාව මට ආදරය කරේ ඒ ගැන අපි ගැන විශ්වාසයක් තියාගෙන හිටියේ අපි ජනතාව වෙනුවෙන් කැප වෙලා ජනවටාවට ආදරයෙන් කටයුතු කරපු නිසා. ඒ නිසා මම මේ අවස්ථාවේ විශේෂ ස්තුතියක් කරගන්නවා. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ගියවර මැතිවරණය වගේ නෙමෙයි. මොකද මම මැතිවරණයට ඉදිරිපත් වෙලා රාමෝජනා බාර දීලා ඒ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරගෙන යන අවස්ථාවේ දින 4 දින 5ක් වගේ කාලයක් තියදී තමයි මට අධිකරණය විසින් මරණ දඬුවම් නියමක. අත වශයෙන්ම මම දේශපාලනයට ඇවිල්ලා දේශපාලන තුනේ ජනතාවට සේවය කරා මිසක් අපි වචන හුවමාරු වෙච්ච අවස්ථාවක් ඇති වුණ තන අනන්ත. හැබැයි මේ අවස්ථාවේ මතක් කරන්න ඕනි කාරණා තමයි දේශපාලන වශයෙන් එවැනි දෙයකට අද ඕනම අවස්ථාවක දිවුරලා වුණත් ප්‍රකාශ කරන්න පුළුවන් අපි කවදාවත් දේශපාලන තුර මේ අත්වල ලේගාගෙන ඒ වගේම කුණුගාගෙන මේ ජනතාවගේ මුදල් ගසාකාල නැතුව දේශපාලනය කරපු කෙනෙක් හැටියට මට මේ අවස්ථාවේ මම මතක් කරනවා. අපි ජනතාවගේ සේවය කරනකොට රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව අතරේ අපි ගැන විශ්වාසයක් ඇති වෙනකොට විපක්ෂයේ නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ වකට එක්සත් ජාතික පක්ෂයේ අයට ලොකු ප්‍රශ්නයක් වුණා. මොකද අපේ නිවිතිකල මැතිවරණ කොට්ටාසය කියන්නේ මම හැමදාම ජයග්‍රහණය කරන මැතිවරණ කොට්ටාසය. මේ ජයග්‍රහණය කිරීමට කලින් එදා ඉඳන් උත්සාහ ගත්ත සමහරක් අයට ඒ ජයග්‍රහණය ලබා ගන්න බැරි වෙනකොට අපි දේශපාලන වශයෙන් අපි පිළිගන්න අපි දේශපාලනින් ඉවත් ගන්න ලොකු උමනාවක් තිබුණා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි එතකොට අර අධිකරණයට මොන විදියට ඇඟිලි ගහලාද කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම විශේෂයෙන් මේ අවස්ථාවේ අපේ අධිකරණ ඇමතුමා මේ ස්ථානයේ සිටිනවා නම් මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ පහුගිය කාලේ දේශපාලන වශයෙන් අපිට ගොඩක් බලපෑම් මෙල්ල වුණා. අපේ ගත්තොත් මම හිතනවා දුමින්ද සිල්වා නඩුව. දැන් ඒ දුමින්ද සිල්වා නඩුවේ පැහැදිලිවම එතන එයා ඇයට පහුගිය කාලේ කටයුතු කරපු ආකාරය අපි දැක්කා. එතන දුමිනිසිල්ලාගේ නඩුවේ මම හිතන්නේ අපේ මන්ත්‍රීතුමා එක්සත් ජාතික පක්ෂයේ අධිකරණයට බලපෑම් එල්ල කරපු ආකාරය අපි දැක්කා. ඉතින් හඬපට පහුගිය කාලේ එළියට ආවා. ඉතින් ඒ තත්ත්වයක් තුළ අපිටත් මොකද්ද වුනේ කියන එක අපිටත් හිතා ගන්න බෑ. ඒ නිසා මේ ගැන පරීක්ෂණ පවත්වලා අපේ බංගිතන ඒ වගේම රස අපේ මේ CID එක රාස් පොලිසිය සානි අභිෂේකර විසින් තමයි අපිට මම හිතන්නේ කටයුතු කළේ ආකාරයේ මගේ වීඩියෝ පට තියනවා කියලා ගෙනල්ලා පණාවන්නේ නිවසේ CID එකේ නිලධාරි ගෙනල්ලා මම නම් වශයෙන් කිව්වොත් ජයසේකර කියලා පොලිස් පරීක්ෂකවරයෙක් ඒ වගේම තවත් හිටියා සුමිත් කියලා අයෙක් තවත් හිටියා මනතුංග කියලා මෙන්න මේ තුන්දෙනා එක ගිහිල්ලා ඒ CCTV දර්ශන ගලපලා හදලා සකස් කරලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ එහෙ ඉඳලා තමයි බල්ලා සාක්ෂිකරුවන් ගහලා මේ සකස් කරලා තමයි මේ කටයුතු කරේ. ඒ නිසා ඒ ගැන පරීක්ෂණයක් කළා. ඒ CID නිලධාරීන් අත්අඩංගු කොට ගන්න පරීක්ෂණයක් කළා. ඒ අවශ්‍ය කටයුතු ගන්න කියන ඉල්ලීම මම කරනවා. මොකද මේක ඇත්තම අපරාධයක්. මගේ දරුවා 4 දෙනෙක් ඉන්නවා. ඇත්තම අද වෙනකන් මගේ හෘද සාක්ෂි දන්නවා මම කවදාවත් එවැනි වැරද්දක් කළා නැහැ කියලා. ඒ නිසා අද දින මෙවැනි අපරාධයකට දඬුවම් දීලත් මම හිතනවා අධිකරණය විසින් අද අවස්ථාව සලසලා දුන මාධිකරණයේ හිසනමා ගෞරව කරනවා. මොකද මට මේ අවස්ථාවට ඇහිලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ වරප්‍රසාද අනුව ගරු කථානායකතුමා ඉදිරියේ දිනුම් දෙන්නයි අවස්ථාව සලසලා දුන ගරු කථානායකතුමාටත් මගේ ස්තුතිය පුද කරනවා. වගේම විශේෂයෙන් මම මේ අවස්ථාවේදී රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව අමතක කරන්න බෑ. මොකද මට එදා ඉඳන් ඒ ශක්තිය ලබා දුන්නා වගේම මේ අවස්ථාව වෙනකොට බෝධි පූජාවල් පවත්වලා වගේම මා වෙනුවෙන් කරන්න පුළුවන් සෑම කාර්යභාරයක් ඉෂ්ට කරන්න කටයුතු කරනවා. ඒ වගේම අපි දන්නවා අතිගරු ජනාධිපතිතුමා මේ රට බාර ගන්නකොට සෞභාග්‍යමත් දැක්මක් කරා යන්න එතුමා යම් වැඩපිළිවෙළක් සකස් කරා. අපි දන්නවා මේ රටේ මත් කුඩු වලින් පිරිලා ඉතිරිලාගේ රටක් බවට පත් වුණා පහුගිය අවුරුදු 4 හැමාරේ යහපාලන ආණ්ඩුව බලයට පත් වෙලා තියෙද්දි. හැබැයි අපේ ජනාධිපතිතුමා බලයට පත් වුණාට පස්සේ මේ වෙනකොට මම හිතනවා අද මේ මත්කුඩු පජ්ජාවාරම් නැති කරන්න විශාල වෙහෙස මාංශයක් අපගීමකින් කටයුතු කරනවා. ඒ ආදාළ අංශ සම්බන්ධ කරගනිමින් මේ අය අත්අඩංගුවට ගන්න අරගෙන කිලෝ ගණන් මං හිතන්නේ මේ රටේ රොටි හදන්න පුළුවන් ඒ වැනි සංඛ්‍යාවක් ලැබිච්ච ඒ ප්‍රමාණය දැක්කහම. ඒ නිසා මේ රට තිබුණ පහුගිය අවුරුදු 4 හැමාර ඇතුළත මේ රටේ ජනතාවට විශාල හානියක් සිද්ධ වුණා. මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුණා. මේ නීතිය අතට අරගෙන සමහර අය කටයුතු කළා. ඉතින් ඒ තත්ත්වය තුළ මේ රට නැවත ගොඩ ගන්න පුළුවන් නායකයෙක් හැටියට අද අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශාල වෙහෙස මාංශයක් ධර්මයෙන් කටයුතු කරගෙන යනවා. වගේම අපි දන්නවා එදා අපේ ජනාධිපතිතුමා හැටියට කටයුතු කර වර්තමාන අග්‍රාමාත්‍යතුමා එතුමා සමග එකතු වෙලා අද මේ රටේ අවශ්‍යතාවය ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන නව ආණ්ඩුවක් තුලින් මේ රටේ ජනතාවට විශාල සේවයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි දන්නවා පහුගිය මැතිවරණයේදී අපි ඉදිරිපත් ඉල්ලීමක් කරේ 19 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. අද 19 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය කරන්න මේ රටේ ජනතාව 3/2 බලයක් ලබා දුන්නා. ඒ 3/2 බලය ලබා දුන්නේ 19 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය කළා මේ රටේ ජනතාවට අවශ්‍ය කරන මේ පහසුකම් සපයන්න, මේ රටේ වංචාව දූෂණය නැති කරන්න, වගේ මේ රටේ නායකත්වය තුළින් ඉදිරියේදී මේ රට හොඳ ආර්ථික ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් බවට පත් කරන තමයි එතුමා මේ නායකත්වය අද දරන්නේ. ඒ නිසා මම විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමා, ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමා, ඒ වගේම විශේෂයෙන් මතක් කරන බැසිල් රාජපක්ෂ මැතිතුමා මම මෙතන නොහිටියත් මොකද එතුමා මේ රජයේ බලයට පත් කරගන්න 3/2 බලය ලබා ගන්න ගැනීම සඳහා අතිවිශාල වෙහෙස මාංශයක් දිවාරය නොබලා කටයුතු කරනවා. අවෑ මෙතුමාලා හැම කෙනෙක්ම අද විශාල මහන්සියක් දරුවා. ඉතින් එතෙන්දී ඇත්තෙන්ම ඒ කාර්යභාරයේ සාර්ථක විශ්ත කර ගන්න අපිට පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ නිසා මෙතෙන්දී මම දැක්කා අපේ විපක්ෂ මන්ත්‍රීතුමාලා කළුපටි දාගෙන ඇහිලා අපිට යම් යම් චෝදනා එල්ල කළා. හැබැයි මගේ හිත දන්නවා මම නිදෝෂි කියලා. ඒ වගේම අපිට විරුද්ධව කුමන්ත්‍රණය කළා. ලොකරපු අරදකට දනුවල් ලබා දීමත් මම හිතනවා මේ අපි ගත්ත පිල්ලයන් මේ අපේ පිල්ලයන් වන්තිතුමා එතුමා අවුරුදු පහක් දෙකේද තත්ත්වවාදී පනත ගහලා තියාගෙන ඉන්නේ. තාමත් නැප නැ. ඒ නිසා මෙවැනි අපරාධ ඉදිරියට නොවෙන්න කටයුතු ගන්න කියන ඉල්ලීම තමයි කරන්නේ. මොකද මේ රට හොඳ තැනකට ගෙනෙන්න පුළුවන් නායකත්වයක් අපිට ඉන්නවා. ඒ නායකත්ව නායකත්වයක් නෙවෙයි නායකත්ව කීපයක් මේ ඉන්න අපේ අතික හිටපු අතිගරු ජනාධිපතිතුමා අපේ වර්තමාන මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා එතුමා සමග එකතු වෙලා අපි සියලු දෙනා එකතු වෙලා මේ රට හොඳ තැනකට ගෙනෙන්න අපකප වෙලා කටයුතු කරමු ගන්න පුළුවන් කරන්න පුළුවන් හැම කැපකිරීමක්ම කරනවා කියන එක මතක් කරගන්න. ඒ වගේම මම මේ අවස්ථාවේ විශේෂයෙන් ස්තුතිවන්ත වෙනෝනි රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට වගේම මම මේ අවස්ථාවේ මගේ මෑණියන් මගේ බිරිඳ දරුවන් හතර දෙනෙක් ඉන්නවා. ඒ දරුවන් මම දැන් ලබන මාසේ මගේ එක දියණියක් විවාහ වෙන්න බලාගෙන හිටියේ. තවත් දියණියක් මම හිතන්නේ උසස් පෙළ විභාගය හදාරනවා ලබන මාසේ. ඔය පුතා ඉන්නවා උඩ බලාගෙන. කොහොම වුණත් මට විශාල දුකක් තියෙනවා. මොකද වැරද්දක් කරලා පුද්ගලෙක් එළිය හිටියත් වැරද්ද නොකර ඇතුළේ ඉන්න ගැන මම බලවත් කනගාටු ප්‍රකාශ කරනවා. මොකද එවැනි පරිගැනීම් කරන්න හොඳ නැහැ. දේශපාලන වශයෙන් අපි ගොඩක් ජනතාව වෙනුවෙන් සේවයක් කළා තියෙනවා. උරුවත්තපුර දිස්ත්‍රික්කයේ බැලුවොත් කරන්න පුළුවන් හැම සේවයක්ම ජනතාව වෙනුවෙන් කරන්න කැප කළා තියෙනවා. අද වෙනකන් මේ අවුරුදු 20 ඇතුළත දේශපාලන වශයෙන් රුපියලක දෙයක් සාක්කුවේ දාගෙන එහෙම දේශපාලනය හම්බ කරගත්ත කෙනෙක් නෙවෙයි. තිබිච්ච දේපොළ හැම දෙයක්ම ජනතාව වෙනුවෙන් වියදම් කළා, කෞද්‍යලික හරි උදව් කළා, ජනතාව වෙනුවෙන් සේවය කරපු කෙනෙක්. ඒ නිසා මම දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මගේ කරුණු ඔව් මම 2015 මැතිවරණේ මේ නඩුවටම රක්ෂිත බන්ධනාගාර ගත වෙලා හිටියා. ඒ වෙලාවේ 154,988ක් ලබා දුන්නා. මේ මැතිවරණේ මම දන්නේ නිල වශයෙන් ලැබිච්ච ඡන්ද ප්‍රතිඵල 142,000 ගාන. ඒකත් 104,000 ගානක් කියලා තමයි මාධ්‍ය හරහා දාන්නේ. හැබැයි නිල ඡන්ද ප්‍රතිඵල තමයි මං කිව්වේ 142,000 කියලා. ඊටත් වැඩි ලැබුණ කියලා ආරංචි තියෙන. ඉතින් කොහොම වුණත් ඒ ගැන කනගාටු වෙන්නේ නැහැ. ඡන්ද ප්‍රමාණය කොහොම වුණත් ඇත්තම මේ අත්තපු දිස්ත්‍රික්කයේ ජනතාව අපි ගැන විශ්වාසයක් තියලා කටයුතු කරා. අද පාර්ලිමේන්තුවට මට දිනුම් දෙන අවස්ථාව ලබා දුන්නා වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද මේ අවස්ථාව ලැබීම තුළ මම හිතනවා රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සේවය කරන්න මට ඒ අවස්ථාව ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින්දී අපේ ගරු අග්‍රාමාත්‍යතුමා, කතානායකතුමා, අග්‍රාමාත්‍යතුමා ඒ වගේම මේ ස්ථානයේ පාර්ලිමේන්තුවේ අපේ ආණ්ඩු පක්ෂ සියලුම ගරු මල් මැතිඅමතුමාලාට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. මොකද අරහින් බොඩුවට කෑ ගහනකොට තාමත් පිළිගන්නකොට ඒකට ශක්තියක් වෙන්න මට ශක්තියක් වෙන්න ඔබතුමියලා සියලු දෙනා කටයුතු කිරි පිළිබඳ. ඒ නිසා මම ඒ ගැන මගේ කතා මගේ ගැන කතා තව වෙන පැත්තකට යන්න බලාපොරොත්තු වෙනවා. මොකද මගේ මස්සිනා 2001 මැතිවරණේ මගේ සහෝදරයා වෙඩි තියලා ඝාතනය කළා. ඒ ඝාතකයන් වෙඩි තියලා පලා යනකොට වාහනේ පෙල්ලුණා. වාහනේ පෙරලිලා ඒ අත්අඩංගුවට ගත්තා. ඒ අත්අඩංගුවට ගත්ත වෙලාවේ පොලිසිය පස්ස කරනකොට කියලා තිබුණා ඒ දෙසැම්බර් 2001 දෙසැම්බර් 4 වෙනි. පස්සෙන්ද ඡන්දෙ තිබුණා. ඒ වෙඩි තියලා ඝාතනය වුණා. පහුවදා පොලිසියෙන් අය අරකට අත්අඩංගුවට ගත්තා. වාහනේ පෙරලිලා අත්අඩංගුවට ගත්ත වෙලාවේ යකින් ප්‍රශ්න කරනකොට කියලා තිබුණා ගෙදර ඉඳලා ආවේ. අපි ඒ වාහනේකට දැම්මා. ඒ වාහනය ජෝන්සන් රත්නතුමාගේ ඉස්තිකරයක් ගහලා තිබුණා. මොකද එතකොට අවධානය යොමු වෙන එකක් නැහැ කියලා. එතකොට ඒ වාහනේට ආයුධ දැම්මා. ඒ ආයුධ දාලා යන්න නිස්සංක නානායක්කාර කියන නීතිඥ මහත්මයාත් නිස්සංක නානායක්කාර කියන නීතිඥ මහත්මයාත් අපි වාහනේ දාලා අහවලාට වෙඩි තියන්න කියලා එව්වේ. ඒ වනකොට ගෙදර ඉස්සරහට ඇවිල්ලා කිව්වලු මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. එහෙම වුණොත් අපිට අවාසි ඉක්ුවන් අයියා පැත්තකට ලයින් මම බලා ගන්නම් කියලා තමයි ඒ වෙලාවේ වෙවලා මගේ මස්සිනා ඝාතනය. තවත් රංජිත් සොයිස මන්ත්‍රීතුමාගේ මගේ දන්නේ භාර්යාව ඉන්නවා, මැතිණියන් ඉන්නවා. එතුමිය සාක්කේ එතුමියගේ ගෙදර එතුමාගේ ගෙදර නිදාගෙන හිටපු දෙන්නෙකුට ඒ අවස්ථාවේ දින දෙක තුන ඇතුළත වෙඩි තියලා ඝාතනය කළා. ඒ ගොළු සහෝදරයෙකු දෙන්නේ. එතකොට මේ ගැන නැවත පරීක්ෂණයක් කරලා අත්අඩංගුවට ගන්න කියන ඉල්ලීම කරා. මොකද අපිට නොකර දඬුවම් දුන්නා නම් මේ කරපු අයට හරි පරීක්ෂණයක් කරලා ඒ නීතියේ රහන්ට අසු කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලනවා. ඒ ගැන රහස් පොලිසිය හරහා පරීක්ෂණයක් පවත්වන්න කියන ඉල්ලීම කරනවා. මගේ 4 දෙනෙක් ඝාතනය කළා. 7 දෙනෙක්. ඝාතනය කළා. අපි හැබැයි කවදාවත් ඒගොල්ලෝ යාකාරයෙන් පරිගත්තට පලි අරගෙන අද හිටියට මම හිතන්නේ උපාසකම්මලා වගේ අපි එහෙම නැහැ. අපි කවදාවත් එහෙම දෙයක් කරලා නෙමෙයි අද මේ වැනි දඬුවමක් විඳින්නේ කියන එක මතක් කරගන්න. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඔබතුමාගෙන් ඉල්ලනවා CID එකේ ෆයිල් තියෙනවා W සිරිපාල කියන අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජෝසප් කියලා තවත් සහෝදරෙක් ඝාතනය කළා. තවත් ලක්ෂ්මන් සහ නන්දසේන කියලා සහෝදරින් දෙදෙනෙක් ඝාතනය කළා. මේ අයගේ මරණ වාර්තාවත් නේ අර අන්තිම නම් කියපු දෙන්නගේ. ඒතකොට ඒ අයට වන්දියක්වත් ලබා ගන්න විදියක් නැහැ. ඒ නිසා මේ ගැන පරීක්ෂණයක් වශයෙන් රහස් පොලිසිය හරහා පරීක්ෂණයක් පවත්වලා ඒ නියෝගයක් අරගෙන එයා අත්අඩංගුවට ගන්න අර පරීක්ෂණ පවත්වන්න කියන ඉල්ලීම කරනවා. මොකද මේ පහුගිය කාලේ මට වෙච්ච දේ ගැන බලනකොට ඒකත් රහස් පොලිසිය සමග ඒ කටයුතු කරලා මාව අත්අඩංගුවට ගත්තා වගේම අද දඬුවම් ලබා දෙන කටයුතු කරා. ඒ සම්බන්ධනොත් පරීක්ෂණයක් පවත්වන්න කියලා මම විශේෂයෙන් මම ඉල්ලීමක් කරනවා. මොකද CID එක සම්පූර්ණ පක්ෂග්‍රාහීව සාක්ෂි හදලා තමයි මේක කළේ. ඒ වගේම මම අවසාන වශයෙන් මතක් කරන මගේ කාලයේ අවසන් වෙන්න ඉඩ තියෙනවා. මම මේ අවස්ථාවේදී මතක් කරන ඕනි කාරණයක් තමයි බන්ධනාගාරය. මොකද මම මේ අවස්ථාවේ ඉන්නේ බන්ධනාගාරය තුල. ඒ නිසා බන්ධනාගාරයේ අද ඉන්න අවුරුදු 65 70 75 වයස්වල අය අපරාධකරුවන් හැටියට වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි සා කතා කරද්දී අය නෑ කතා කරාම අපි දැකපු දෙයක් තමයි ඒ අය අර පොලිසිය ඔය CID එකේ මම හිතන්නේ ඔය සාහනි අභිෂේකරලා වගේ අය කරපු වැඩ නිසා කිසිම සම්බන්ධයක් නැතුව කිසිම වැරද්දක් සම්බන්ධ වෙන්නේ නැතුව අද බොරු චෝදනා ගොනු කරලා බෝම්බ දාලා කුඩු දාලා මද්‍රව්‍යය දාලා අත්අඩංගුවට අරගෙන අවුරුදු ගණන් අච්චු කරලා ඉන්නවා. ඉතින් ඒ සම්බන්ධ පරීක්ෂණ පවත්වලා හරි මොනවා හරි සාධාරණයක් එයා ඉෂ්ට වෙන්නේ. ඒ වගේම සිව්වස් සමාලෝචනය කියන එක මම හිතන්නේ මේ රටේ තිබුණා එදා. සිව සමාලෝචනය එදා රටේ නිර්මිත නීතිය. ඒ නිසා ඒ සිව සමාලෝචනය සම්බන්ධ යම් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනි. මම හිතන්නේ ඒක ඉවත් කරලා තියෙනවා. ඒක නැවත ලබා දුන්නොත් මරණීය දණ්ඩනේ නියම වෙච්ච අය මම හින්ද කියනව නෙවෙයි. මරණීය දණ්ඩනේ නියම වෙච්ච අය මොකද මම හිතන්නේ ජීවිතාන්තය දක්වා වෙනවා. ජීවිතාන්තය දක්වා ඉන්න අය 20 අවුරුදු වෙනවා. එහෙම වුණා මම හිතන්නේ අවුරුදු 10ක් කාලයක් බන්ධනාගාර ගත වෙලා ඉන්නකොට මං ඉද හැදෙන කෙනා හැදෙනවා නැති කෙනා හැදෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පෞල් පසුබිම ගත්තක් ඒ අය දරුවන් පවා විනාශ මේ එයාගේ ජීවිත මම හිතන්නේ අනතුරකට ලක් වෙනවා. ඉතින් ඒ නිසා යනකොට සාමාන්‍ය එක වරදකට යන්නේ අන්තිමේදී ඒක ඇතුළට ගියාට පස්සේ වෙන්නේ මද්යව්වට ඇවලට ඇබ්බැහිනව සමහර. සමහර අය වරබංකු වගේ පෞල් අඩා කපල් වෙනවා. සමහර දරුවෝ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ අඩාල වෙනවා. ඒ නිසා එවැනි වැඩපිළිලක් ක්‍රියාම ගන්න ඕනේ කියලා ඉල්ලීම කරනවා. ඒ වගේම ආබාධිත අය අකුල් නැහැ අත් නැහැ ඒ ආබාධිත වෙච්ච නිදන් අත රෝග හැදිච්ච අය ඉන්නෝ. එතකොට මේ අය අද G-Word කියලා මම ඉතින් මෙතන ඉඳන් කතා කරාම බන්ධනාගාරේ සමාහයට අපිට කරන සැලකිල්ල මොන විදිහට සැලකයිද දන්නේ නැහැ. නමුත් මම කියන්නේ ඔයාලා අපි අද ඉන්නේ එතන. ඉන්න තැන ගැන කතා කරනවා. ඒ නිසා ඒ අය අවිදින්න බෑ. බන්ධනාගාර රෝහල් වල අවශ්‍ය පහසුකම් සමාහලට නැහැ. එතකොට බන්ධනාගාරයේ තුල යනකොට බෝඩ් එකක් ගහලා තිනවා සියලු දෙනා මිනිස්සු සියලු දෙනාම සිරකරුවන් මිනිස්සුය කියලා. ඔව් සිරකරුවන් මිනිස්සුය කියලා. හැබැයි ඒක ඇතුලේ මිනිස්සුන නිදා ගන්න බෑ මියෝ දුවන. හරියට වැසිකිලිකට යන්න බෑ. ඒ සෙල් එකක් වැහුවාම මම මේ බන්ධනාගාර ගත වෙච්ච මහතුරු මං හිතන්නේ මන්සිතුමාලා මෙතන මැතිඅමතුරු ඇති. එතකොට මේක සෙල් එකක් වැහුවාම හවස පහ මාට වැහුවාම ටොයිලට් එකට යන්න උනොත් යන්න තියෙන්නේ යන්න විදියක් නැහැ. ඒ බකට් එකත් පාවිච්චි කරන්න. එහෙම නැත්තම් ඇත්ත කතා කරනවා. ඒ නිසා ඒ අහිංසක මිනිසුන්ට දැන් අපි අහිංසක කය වෙන්න පුළුවන් අපරාධ කරපු අය වෙන්න පුළුවන්. නමුත් මනුස්සයන් හැටියට ඒ අවශ්‍ය පහසුකම් සපයන්න යම් වැඩපිළක් ක්‍රියාත්මක කරන්න ඕනේ කියන එක මම බන්ධනාගාර විශේෂ භාර අමුතුමියගෙන් ඉල්ලා හිටිනවා. මොකද සිරකරුවෝ මනුස්සයෝ කියලා කියනවා නම් ඒ අය ගැන බලනවනම් මම හිතනවා ගොඩක් වටිනවා. මොකද මම එහෙම කියන්නේ අපි වගේ වැරද්දක් නොකර දඬුවම් විඳින විශාල පිරිසක් බන්ධනාගාරය තුල ඉන්නවා. අද 29,000ක් මම හිතන්නේ බන්ධනාගාරය තුල ඉන්නවා. මෙන්න අපේ මේ පිල්ලෑ මන්ත්‍රීතුමා ඉන්නවා. අද ඒ නිසා මේ ගැනත් විශේෂ අවධානය යොමු කරන කටයුතු ගන්න ඒ වේ අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන්න ඒ ගැන හොයලා බලන්න කියලා කියනවා. සමහර වෙලාවට රජයේ නියෝජනය කරමින් කවුරු හරි අර වෙලාවට අර මං කියපු අර අතපය නැති එක්තැන් වෙච්ච මිනිස්සු පෙන්වන්න අකමැති නිලධාරි සමහරලාට අකමැති. ඒ ගැනත් හොයලා බලන්න කටයුතු කරන්න කියලා ඉල්ලනවා. ඒ නිසා මම මීට වඩා කාලය ගන්නේ නැහැ. අද 20 වෙනි සංශෝධන ගෙන එන මොහොතේ මම මතක් කරනෝනි අපිට අපේ රටට විනාශ කරන්න පහුගිය කාලේ කටයුතු කරා වගේම මේ රටේ ජනතාවට අපේ වෙනත අපි මේ පහුගිය කාලේ දේශපාලන වශයෙන් අපෙන් පලිගත්ත යම් යම් අය ඉන්නවා.
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
හරි. හරි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පහුගිය කාලේ මට මතකයි ඒ කමිෂන් සභාවගෙන සභාවගෙනලා මොකද්ද කරේ? ඒ අයට අවශ්‍ය කරන අය තමයි ඒගොල්ලෝ දාගත්තේ. ඒ කමිෂන් සභාව දාගෙන පහුගිය කාලේ අපේ අයගෙන් දිගට හරහට පලිගත් එක තමයි කරේ. මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවෙන් ඉෂ්ට ගන්න, මේ රටට අවශ්‍ය කරන අනිකුත් කටයුතු කරන්න නෙමෙයි ඒගොල්ලෝ කටයුතු කළේ. ඒ නිසා මේ ව්‍යවස්ථාව සංශෝධනය කළා. අනිවාර්යයෙන්ම 20 වෙනි සංශෝධනය ගෙන එන්න ඕනි. එතෙන්දී අපි සියලු දෙනා අතිගරු ජනාධිපතිතුමාට, වගේම ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජයට අපි දෙන්න පුළුවන් උපරිම ශක්තිය ධෛර්යය ලබා දෙනවා. මොකද එහෙම යහපාලනය පෞගිය කාලය තුල කරපු ක්‍රියාවල් මොකද මං හිතන පාස්කු පහර එල්ල කරන කොටත් ওই කමිෂන් සභාව තිබුණා. එහෙමනම් ඒවෙන් යම් ක්‍රියාමාර්ග ගන්න ඕනි. ඉතින් ඒ නිසා අද පොලිස්පතිවරේ ඉන්න වැඩ බලන පොලිස්පතිවරයා වෙනුවට පොලිස්පතිවරේ පත් කරගන්න ජනාධිපතිතුමාට පුළුවන් කමක් නැහැ. මේ ව්‍යවස්ථාව කමිෂන් සභාව නිසා. ඒ නිසා මේ කමිෂන් සභාව සියල්ල අහෝසි කරලා මේ රට ඉදිරියට ගෙනියන්න මේ නායක ඇටියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ඉදිරි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අපි සියලු දෙනාම මේ ශක්තිය ලබා දෙනවා කියන එක මතක් කරමි. මම අද මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ගරු අපේ නියෝජ්‍ය කතානායකතුමාට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා වගේම මට මේ අවස්ථාව සලසලා දුන්න සියලු දෙනාට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් මම නිරා සියලු දෙනාට තෙරුවන් සරණයි.
ඔබතුමාගේ ස්තුති. ගරු තේවරාජ් කලේයරසන් මන්ත්‍රීතුමා විනාඩි 15ක්.
කෞරව பிரதி சபாநாயகர் அவர்களே, இந்த
தேவலார் மந்திரிமா மந்திரிமா
இந்த உயரிய சபையிலே எனக்கு உரையாற்ற கிடைத்தமையிட்டு இறைவனுக்கு நன்றி செலுத்துகின்றேன். 2020 ஆண்டு நடைபெற்ற இந்த பாராளுமன்ற தேர்தலிலே எங்களுடைய தமிழ் தேசிய கூட்டமைப்பு தேசிய பட்டியல் ரீதியாக ஒரே ஒரு ஆசனத்தை பெற்றது. அவ்வாறு பெற்ற ஆசனத்தை அம்பாறை மாவட்டத்திற்கு வழங்கி அதிலேயும் என்னை தெரிவு செய்து இந்த மக்களுக்கு சிறந்த பணியாற்ற வேண்டும் என்று தெரிவு செய்தது. அந்த வகையில் எங்களுடைய தமிழ் தேசிய தலைமைகளுக்கு அம்பாறை மாவட்ட தமிழர்கள் சார்பாக நன்றிகளையும் வாழ்த்துக்களையும் நான் தெரிவித்துக் கொள்கிறேன். குறிப்பாக அம்பாறை மாவட்டம் என்று சொல்லப்படுகிற பொழுது இது நீண்ட ஒரு பாரம்பரியத்தை கொண்ட ஒரு மாவட்டம். இது 1960 ஆண்டுக்கு முற்பட்ட காலத்திலே பட்டிப்பளையார் என்று அழைக்கப்பட்டது. அதற்கு பிற்பாடு அம்பாறையாக இப்பொழுது தேர்தல் மாவட்டம் திகாமடுலையாக ஆக்கப்பட்ட அந்த மாவட்டத்திலே தமிழர்கள், முஸ்லிம்கள், சிங்களவர் என்ற அடிப்படையில் மூவின மக்களும் வாழுகின்ற அந்த மாவட்டத்தில் தமிழ் மக்கள் மிகவும் மோசமான சூழலில் வாழுகிறதுதான் இங்கு எடுத்துக்காட்ட வேண்டிய ஒரு விடயம். அந்த அடிப்படையில் நீண்டகாலமாக அந்த பிரதேசங்களிலே எங்களுடைய தமிழர்கள் மிகவும் மோசமான ஒரு சூழலை அனுபவித்தவர்கள். ஏனென்றால் அந்த மாவட்டத்தில் எல்லையிலே தமிழர்கள் வாழ்ந்ததும் அதேபோன்று அந்த பிரதேசங்களில் யுத்தம் நடந்ததும் எடுத்துக்காட்ட வேண்டிய விடயமே. அவ்வாறான அந்த பிரதேசங்களில் இட்டவரைக்குமாக அந்த மக்களுடைய மீள் கட்டுமான, அதாவது மீள் குடியேற்றம் என்ற அடிப்படையில் இன்னும் முழுமை பெறாத ஒரு நிலைமை அந்த மாவட்டத்திலே இருந்து கொண்டிருக்கிறது. அதேபோன்று மீள் குடியேற்றப்பட்டவர்களுக்குரிய வாழ்வாதாரங்கள், அவர்களுக்குரிய அடிப்படை வசதிகளும் செய்து கொடுக்கப்படாததும் இருந்து கொண்டுதான் இருக்கின்றது. அவ்வாறான நிலைமையில் எங்களுடைய தமிழர்கள் வாழுகின்ற பொத்துவில் பிரதேசத்திலே குறிப்பாக 90 ஆண்டுக்கு முற்பட்ட காலத்தில் இத்தவரைக்குமாக எங்களுடைய தமிழ் மக்கள் மீள் குடியேற்றப்படாத ஒரு கிராமம் இருந்து கொண்டிருக்கிறது. குறிப்பாக இந்த பாராளுமன்றத்திலே அலங்கரித்த கனகரட்னம் அவர்களுடைய காலத்திலே அந்த சம்பவம் நடந்திருக்கிறது. அவ்வாறு அந்த கிராமம் 11 வருடங்களாக இன்னும் குடியேற்றப்படாத நிலைமை இருக்கின்றது. எனவே இந்த உயரிய சபையினூடாக அந்த மக்கள் மீளவும் அங்கு குடியமர்த்தப்பட்டு அவர்களுடைய வாழ்வாதாரங்களை, அவர்களுடைய இல்லடங்களை இருந்து வாழக்கூடிய ஒரு சூழலை ஏற்படுத்தி கொடுக்க வேண்டியது இந்த உயரிய சபையின் கடமையாகும். கௌரவ சபாநாயகர் அவர்களே, அது மாத்திரமல்ல, பொத்துவில் பிரதேசத்திலே குறிப்பாக தமிழர்கள் வாழ்கின்ற பிரதேசங்களில் குடிப்பதற்கு கூட ஒரு சுகாதாரமிக்க குடிதண்ணீர் இல்லாத ஒரு விடயம் அங்கு இருந்து கொண்டிருக்கிறது. எனவே அந்த விடயங்களையும் தாங்கள் கருத்தில் கொள்ள வேண்டும் என இந்த உயரிய சபை ஊடாக நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதேபோன்று திருக்கோவில் பிரதேசத்தை எடுத்து பார்த்தால் அந்த பிரதேசத்திலே 100% தமிழ் மக்கள் வாழுகின்ற பிரதேசமாகும். அங்குதான் இந்த யுத்த காலத்தில் போர் நடைபெற்ற பிரதேசமாக இருந்தது. குறிப்பாக அந்த பிரதேசத்திலே 4 கிராம சபையாளர் பிரிவிலே அந்த தமிழர்கள் அங்கிருந்து குளியெழுப்பப்பட்டு அவர்களுடைய சொந்த அவர்களுடைய அண்மையில் உள்ள கிராமங்களிலே போய் அவருடைய உறவினர் வீடுகளிலே தங்கியிருந்தார்கள். ஆனால் 2012 அந்த பிரதேசங்களிலே மீள்குடியேற்றம் செய்யக்கூடிய சந்தர்ப்பங்கள் இருந்தும் அவர்களுக்குரிய முழுமையான மீள்குடியேற்றம் நடைபெறவில்லை. 2012 இந்த அரசினால் வழங்கப்பட்ட 200 வீடுகளிலே அதுவும் 2 லட்சம் ரூபாய் பெறுமதியான வீடுகள் கட்டப்பட்டு மீதியாக அந்த மக்களுடைய வீட்டு திட்டங்கள் நடைமுறைப்படுத்தப்படாத ஒரு நிலைமை, அதேபோன்று அந்த பிரதேசங்களிலே ஏனைய வேலைத்திட்ட அபிவிருத்திகளை முன்னெடுக்க முடியாத நிலைமையும் அந்த பிரதேசத்திலே இருந்து கொண்டிருப்பதை இந்த சபையிலே நான் எடுத்து வைக்க விரும்புகின்றேன். அதேபோன்று இப்பொழுது அந்த பிரதேசத்திலே இவ்வாறு பல தேவைகளை உடைய மக்கள் வாழுகின்ற அந்த பிரதேசியலாளர் பிரிவிலே இப்பொழுது புதிதாக இல்மனைட் என்று சொல்லப்படுகின்ற மண் அகழ்வு வேலைத்திட்டங்கள் ஆரம்பிப்பதற்குரிய முன்னேற்றகரமான நடவடிக்கைகள் நடந்து கொண்டிருக்கிறது. இன்றைக்கு 2 வருடங்களுக்கு முன்னதாக அந்த வேலைத்திட்டங்கள் ஆரம்பிக்க இருந்த பொழுது அங்குள்ள மக்களால் ஆர்ப்பாட்டங்கள் நடத்தி நிறுத்தப்பட்டிருந்தது. ஆனால் இப்பொழுது மீளவும் அந்த பிரதேசங்களிலே அவ்வாறான நடவடிக்கைகளை முன்னெடுப்பதற்காக இந்த இல்மனைட்டை பாரம்பரித்திருக்கிற பெரிய ஒப்பந்தக்காரர்கள் அந்த பணியை ஆரம்பிப்பதற்கு நடவடிக்கைகளை முன்னெடுத்திருக்கிறார்கள். எனவே அந்த திட்டம் என்பது எங்களுடைய மக்களை மிகவும் மோசமாக ஒரு பாதிப்புக்கு உள்வாங்கும் என்பதுதான் கருத்தாக இருக்கிறது. குறிப்பாக மீனவர்கள், அதேபோன்று கரையேறத்தை அண்டிய மேட்டீர பயிர் செய்பவர்கள், இவ்வாறான மக்கள் வாழுகின்ற அந்த பிரதேசத்தில் அவசரமாக இவ்வாறான பணிகளை முன்னெடுப்பது என்பது உண்மையிலே மனவேதனையை தருகிற ஒரு விடயம். ஏனென்றால் அவர்களுடைய வாழ்வாதாரங்கள் இழந்து வாழ முடியாத ஒரு சூழல், இன்னும் அந்த மக்கள் வாழ்வாதாரத்திலே உயர்த்தப்படாத ஒரு சூழலில் இவ்வாறான பணிகள் செய்வதனூடாக எதிர்காலத்தில் எங்களுடைய சந்ததியினருக்கு பலவிதமான நோய்கள் ஆபத்துக்கள் வரக்கூடிய சூழல் இருக்கின்றது. எனவே அந்த விடயங்களையும் தடுத்து நிறுத்த வேண்டியது இந்த உயரிய சபையினூடாக நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதேபோன்று எங்களுடைய ஆலையடி வெம்பு பிரதேசத்திலே பல கிராமங்கள் பழங்குடி மக்கள் வாழுகிற கிராமங்களாக இருப்பதும் இங்கு சுட்டிக்காட்டப்பட வேண்டிய விடயம். அவ்வாறான கிராமங்களில் இட்டவரைக்குமாக குடி தண்ணீர் வழங்கப்படாது. ஏனைய கிராமங்களுக்கு அண்மையில் உள்ள கிராமங்களுக்கெல்லாம் குடிநீர் வழங்கப்பட்டிருக்கிறது. இது தமிழர்களுடைய பிரதேசம் என்ற அடிப்படையில் நீண்டகாலமாக ஒரு புறக்கணிப்பான நிலைமை இருக்கிறது. எனவே அந்த விடயங்களையும் நீங்கள் கருத்தில் கொள்ள வேண்டும் என்று அன்பாக கேட்டுக் கொள்கிறேன். அத்தோடு சம்மாந்துறை பிரதேச செயலாளர் பிரிவுகளிலே இருக்கின்ற மல்லிகைத்தீவு என்கின்ற கிராமம், அந்த கிராமத்தை சூழ விவசாய விளைநிலங்கள் செய்கின்ற இடம் என்பதால் கிருமி நாசினிகள் கலை நாசினிகள் தொடராக தெளிப்பதன் காரணமாக அந்த குறுகிய வட்டத்துக்குள் இருந்து வாழுகின்ற மக்கள் குடிநீரை நிலக்கீழ் நீராக நீரிலிருந்துதான் பருக வேண்டிய ஒரு சூழல் இருக்கின்றது. அவ்வாறு பருகிற பொழுது அவர்களுக்கு சிறுநீர் நோய்கள் ஏற்படக்கூடிய ஒரு சூழல் இருக்கின்றதால் அதிகமான மக்கள் பாதிக்கப்பட்டிருக்கிறார்கள். எனவே அந்த விடயத்திலும் கவனம் எடுத்து எங்களுடைய மக்களை ஒரு சிறந்த ஆரோக்கியமுள்ள சமூகமாக வாழ்வதற்கு வழிசமைக்க வேண்டும். அது மாத்திரமல்ல, நாவிதன்வெளி பிரதேசம் என்கின்ற பொழுது அங்கும் எங்களுடைய மூவின மக்கள் வாழுகிற ஒரு பிரதேசம், யுத்தத்துக்கு முன்னதான காலத்திலே ஆசியா கண்டத்திலே பேர் போன ஒரு பெரிய ஒரு அரிசி ஆலை இருந்தது. 2வது நிலையிலே பேர் போன அரிசி ஆலை. அவ்வாறு அரிசி ஆலை இருந்த பொழுது அந்த அரிசி ஆலையை நம்பி வாழ்கிற மக்கள்தான் அந்த சூழலிலே வாழ்ந்தார்கள். ஆனால் அந்த அரசியலை அழிக்கப்பட்டு இருந்த இடமே இல்லாமல் போகக்கூடிய ஒரு சூழல் இருந்து கொண்டிருக்கிறது. எனவே அந்த பிரதேசத்தில் வாழ்கிற மக்களின் வாழ்வாதாரத்தை உயர்த்துவதற்காக அந்த அரிசி ஆலையையும் செப்பனிட்டு கொடுக்கப்பட வேண்டிய ஒன்றாக இருக்கின்றது. அதே போன்று எங்களுடைய அம்பாறை மாவட்டத்திலே நீண்ட காலமாக கல்முனை வழக்கு பிரதேசலகம் என்கின்ற அடிப்படையில் 30 வருடங்களாக அந்த பிரதேசலகம் இயங்கிக் கொண்டிருக்கிறது. ஆனால் இத்தவரைக்குமாக அந்த பிரதேசலத்துக்குரிய கணக்காளரோ அல்லது காணிப்பகுதியினரை கையாளக்கூடிய அந்த உத்தியோகர்களோ நியமிக்கப்படாமல் இயங்குகின்ற ஒரு விடயம் மனவேதனையான ஒரு விடயம். நீண்ட காலமாக அந்த பிரதேச செயலகம் இயங்கிக் கொண்டிருக்கிறது. அந்த பிரதேசத்தின் அதிகாரங்கள் பயன்தளிக்கப்படாதன் காரணமாக அங்கு இனரீதியான ஒரு முருகல் நிலை நீண்ட காலமாக இருந்து கொண்டிருக்கிறது. எனவே அந்த விடயங்களையும் கருத்தில் கொண்டும் எங்களுடைய இந்த கல்முனை பிரதேச வடக்கு பிரதேசத்தை ஒரு அதிகாரமுள்ள பிரதேசமாக தயாரமுயற்சி தர வேண்டும் என்பதனையும் இந்த உயரிய சபையிலே நான் கேட்டு இவ்வாறான சந்தர்ப்பத்தை எமக்கு தந்தமைக்காக உங்களுக்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி.
ఇటువంటి స్థుతి గారు. వీత బేరుగడ మంత్రితుమా గారు, వాసుదేవ నానాకర మంత్రితుమా గారు, సతాసియం మిలేంద్రన్ మంత్రి మంత్రితుమా, వినాడి అటాక్ ఒకటుమాట
సభకి తలవిదాంగం గౌరవ ప్రతి సభానాయర్ అవర్గలే, ఇంద్రయ ఇలంగై మధ్య వంగీయినుడియ 2019 ஆண்டறிக்கை மற்றும் 2020 அரையாண்டு அரசியலமை நிலைமை அறிக்கை தொடர்பான விவாதத்திலே பேசுவதற்கான வாய்ப்புக்கு நான் நன்றியை தெரிவித்துக் கொண்டு நாட்டினுடைய புதிய ஜனாதிபதி அவர்கள் ஜனாதிபதியாக தெரிவு செய்யப்படுவதற்கு முன்பு ஜனாதிபதி தேர்தல் பிரச்சார காலங்களிலே நாட்டை சுபிட்சத்தின்பால் கட்டியெழுப்ப வேண்டும் என்ற துணிப்பொருளிலே தேர்தல் பிரச்சாரங்களை மேற்கொண்டு அவர் வெற்றி பெற்றிருந்தார். இந்த அடிப்படையிலே நாட்டினுடைய பொருளாதார ரீதியிலான வளர்ச்சியிலே இருந்த மிகப்பெரிய சவால்கள், 3 சவால்கள் அரசாங்கத்துக்கு இருந்தது. ஏப்ரல் 21 ISIS பயங்கரவாத குண்டு தாக்குதல், இந்த குண்டு தாக்குதலினால் நாட்டினுடைய சுற்றுலா துறை பாரிய பாதிப்புக்குள் சென்றது. பலர் இலங்கைக்கு வருவதற்கு அச்சம் கொண்டார்கள். இதைத் தொடர்ந்து பார்த்தீர்கள் என்றால் அடுத்து ஒரு சவாலாக இருந்தது அதற்கு முன்பு மத்திய வங்கி 2015 மத்திய வங்கி பிணைமுறை சுமார் 11 பில்லியன் மத்திய வங்கி பிணைமுறை தொடர்பான பிரச்சனை, அதன் பிற்பாடு கோவிட் 19. இந்த 3 சவால்களுக்கு முகம் கொடுத்து இந்த நாட்டினை ஒரு குறிப்பிட்ட காலப்பகுதிக்குள் பொருளாதார ரீதியிலான பலவீனத்திலிருந்து, தளம்பலிலிருந்து, வீழ்ச்சியிலிருந்து ஒரு முன்னேற்ற பாதைக்கு கொண்டு செல்ல வேண்டும் என்பதற்கான சரியான திட்டங்கள் வகுக்கப்பட்டு வேகமாக விவேகமாக அவை நடைமுறைப்படுத்தப்பட்டுக் கொண்டு வருகின்றன. இந்த அடிப்படையில் ஒவ்வொரு அமைச்சுக்களும், இராஜாங்க அமைச்சுக்களும் வினைத்திறன் மிக்கதாக செயற்பட வேண்டும். அமைச்சுக்கள் வினைத்திறம் மிக்கதாக செயற்படும் போதுதான் மக்கள் சிறந்த சேவையை பெற்றுக் கொள்ள முடியும். இந்த அடிப்படையில் ஒவ்வொரு அமைச்சினுடைய நடவடிக்கைகளும் செவ்வனே கொண்டு செல்லப்படுகின்ற தன்மையை பார்க்கக்கூடிய நாட்டிலே செலவினங்களை ஏற்படுத்தக்கூடிய முறைகள், திட்டங்கள் குறைக்கப்பட வேண்டும். அந்த செலவினங்கள், வீண் செலவினங்கள் குறைக்கப்படும் பொழுது அது நிச்சயமாக மக்களுக்கு நன்மை பயப்பதாக அமையும். வீண் செலவினங்கள் என்பது அது நாளுக்கு நாள் அதிகரித்து செல்லும் பொழுது அது மக்கள் மீது சுமத்தப்படுகின்ற ஒரு பாரிய சுமையாக இருக்கும். கடந்த அரசு காலத்திலே நான் பொறுப்படுத்திருக்கின்ற ராஜாங்க அமைச்சராக பொறுப்படுத்திருக்கின்ற தபால் சேவைகளை எடுத்துக்கொண்டால் தபால் சேவை ஊடக தொழில் அபிவிருத்தி ராஜாங்க அமைச்சராக இருக்கின்றேன். இதிலே தபால் சேவை எடுத்துக்கொண்டால் நாட்டிலே இது ஒரு முக்கியமான சேவை. சுமார் 24,000 மேற்பட்டவர்கள் இந்த சேவையில் ஈடுபடுகின்றார்கள், பணிபுரிகின்றார்கள். சுமார் 4,000 கிட்டத்தட்ட 4,000 தபால் நிலையங்கள் இருக்கின்ற நாடளாவியிலே. இந்த அடிப்படையிலே 2019 பார்க்கின்ற பொழுது தபால் சேவைகள் மூலம் சுமார் 8,500 மில்லியன் வருமானம் இருக்கின்றது. ஆனால் செலவினத்தை எடுத்து பார்க்கும் பொழுது 14,022 மில்லியன் செலவாக இருக்கின்றன. ஆகவே இதில் 5,600 மில்லியன் ரூபாய் நட்டத்தை செல்லக்கூடிய சூழல் இருக்கின்றன. இந்த நிலையில் நாட்டினுடைய ஜனாதிபதி அவர்கள் எங்களுடைய கௌரவ அமைச்சர் கேலியர் அம்புக்குல அவர்கள் மற்றும் பிரதமர் அனைவருடைய ஒரே நோக்கமாக இருப்பதே செலவினங்களை குறைத்து ஒரு உயர்ந்த சேவையினை மக்களுக்கு பெற்றுக் கொடுக்க வேண்டும். ஒவ்வொரு அமைச்சுக்களும் மக்களுக்குரிய சேவையை மக்கள் காலடிக்கு கொண்டு செல்ல வேண்டும். வடக்கு கிழக்கு கூட கடந்த காலங்களிலே பல தபால் நிலையங்கள் பாதிக்கப்பட்டிருந்தன. அவை புனரமைப்பு செய்யப்படாமல் மீள்கட்டுமானம் செய்யப்படாமல் ஒரு துர்ப்பாய்க்க சூழ்நிலை இருக்கின்றன. மலையகத்திலே, ஏன் இலங்கையில் பல கிராமங்களிலே, அம்பாறையிலே, திருவோணமலையிலே, மட்டக்களப்பிலே, படக்கிலே, மலையகத்திலே, இலங்கையில் பல கிராமங்களிலே அந்த சேவையை மக்களுடைய காலடிக்கு கொண்டு செல்லக்கூடிய ஒரு கடப்பாடுகளுக்கு. அது மாத்திரமல்ல, கௌரவ பிரதி சபாநாயகர் அவர்கள் உங்களுக்கு தெரியும், கடந்த அரசு காலத்திலே நுண்கடன் தொல்லைகள், நுண்கடன் நிதியை கட்ட முடியாமல், மைக்ரோ கிரெடிட் கட்ட முடியாமல் பல இன்னல்களை மக்கள் அனுபவித்தார்கள். வீட்டுத் திட்ட கடன்கள் வங்கிகளில் கூட 13%, 14%, 15% என்று வீட்டுத் திட்ட கடன்களை கூட கட்ட முடியாமல் பலர் அல்லல் பட்டார்கள். லீசிங் கம்பெனிகளிலே, வங்கிகளிலே அதனுடைய வட்டி வீதம் சில லீசிங் கம்பெனிகளில் 20-22% இருந்தன. ஆனால் தற்போது அரசாங்கத்தில் நாட்டுடைய ஜனாதிபதி அவர்கள், பிரதமர் அவர்கள் இந்த வங்கி கடன்கள் தற்போது தெரியும் உங்களுக்கு 10%, 9%க்கும் குறைவாக குறைக்கப்பட்டிருக்கின்றன. லீசிங் கடன் வசதிகளுக்கு வட்டி வீதமும் அவ்வாறு குறைக்கப்பட்டிருக்கின்றன. COVID-19 பிரச்சனை, அது ஒரு பெரிய சவால். மறுபுறம் April 21 குண்டுவெடிப்பு பிரச்சனை, அது ஒரு சவால். இவ்வாறு பல்வேறுபட்ட சவால்கள் இருக்கின்ற பொழுதும் மக்கள் மீது சுமையை சுமத்தாமல் நாட்டினுடைய பொருளாதாரத்தை கட்டி எழுப்பி அந்த பொருளாதார வளர்ச்சிக்கு ஊடாக நாட்டு மக்களுடைய எதிர்பார்ப்புகளை நிறைவேற்ற வேண்டும் என்பதிலே அரசாங்கம் பயணிக்கின்றது. இந்த அரசாங்கத்தினுடைய ஒரு வலுவான உறுதியான பயணத்திலே நாங்களும் எங்களுடைய மக்களுக்குரிய உயர்ந்த சேவையை பெற்றுக் கொடுக்கின்றேன், அந்த மக்களுக்குரிய பிரச்சனைகளை தீர்த்து கொடுக்கின்றேன், அந்த மக்களினுடைய எதிர்பார்ப்புகளை நிறைவேற்றுகின்றவர்களாக பயணிக்கின்றோம். எம்மால் முடிந்தவரை எமது மக்களுக்குரிய சேவைகளை பெற்றுக் கொடுப்பதிலே நாம் மிகவும் கவனமாக இருக்கின்றோம். உங்களுக்கு தெரியும், கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, கடந்த அரசு காலத்திலே 2019 2015 9 மாசம் 10 லட்சம் இளைஞர்களுக்கு வேலை வாய்ப்பு கொடுப்பதாக
காலை அவசரம்
முன்னாள் பிரதமர் ரணில் விக்ரமசிங்க அவர் சொன்னார். ஆனால் 10,000 பேருக்கும் கொடுத்தாரா என்பது அங்கு கேள்விக்குறியா இருக்கிறது. ஆனால் தற்போதைய அரசாங்கத்தில் 150,000 மேற்பட்டவர்களுக்கு, குறிப்பாக பட்டதாரிகள் 50,000 மேற்பட்டவர்களுக்கு நியமனங்கள் வழங்கப்பட்டிருக்கிறது. இன்னும் சில நாட்களிலே சமுத்தி பெறுகின்ற வறுமை கோட்டைக்குள் வாழ்கின்ற 100,000 இளைஞ யுவதிகளுக்கு அந்த வேலை வாய்ப்புகள் வழங்கப்பட இருக்கின்றன. ஆகவே இந்த வேலை வாய்ப்புகள் கடந்த காலத்தில் இருந்தது போல் இல்லாமல் சமத்துவமாக எல்லா மக்களுக்கும் எல்லா பகுதிகளுக்கும் வழங்கப்படுவதற்கான வாய்ப்புகள் இருக்கின்றன என்பதை கூறி இந்த வாய்ப்பை தந்தமைக்கு கௌரவ பிரதி சபாநாயகர் அவர்களுக்கு நன்றி கூறி அவர்கின்றேன். நன்றி.
சுத்தியோபத்துமாட்ட கரு வாசுதேவ நாயக்கார் அமாத்தியத்துமா வினாடி அட்டாய் உபத்துமாட்ட
கரு நியூஸ் கதாநாயகத்துமணி அம்ம மகாபேங்குவே வார்த்தாவகன கதா கண்டோன மகாபேங்குவே சிதுக்கர மகா மங்கொள்ளையகன யமு யூத்துவ திபினவா மே கேக்க பத்திரிக்கை அபராதியா ஏ அபராதியா வச்ச மகா அலாபையா மேக மே அலாபேகட லவ் கரான்ன பே மேக அபராதியா முகது மேகே வஞ்சனிக்க கிரியாதாமியாக முல சீட்டம பேண்ட திபேன் அபராதேட்ட ஓன்ட விருத்தவ கினியான அபராத நடு விபாகய திபெனவாத் பலவின வித்திகாரே என்ன ஏவக என்ன கண்ண தரு வியாயம அப்படி தன்னேத் நேக்கடி முகது உனே கிய மம இத்தனோ மே மகாபேங்கு வார்த்தாவட்ட அதிரேக்கவ மே சபாவட்டு இதிரிபத்தின் ஓன மே மகாபேங்கு மதும்கர் வஞ்சாவே சமஸ்த அலாபேகன வார்த்தாவா அப்படி விகனக வார்த்தா தகலத்தியனும் ஏ விகனக வார்த்தாவலிங் பெண்ணும் கரான்னே சீமித காலே காலாது நமக்கு மே வடிவெற்ற பொழியிரேட்டுவ நிசா திகின் திகட்டம் மேராட்டே அப்பே நாயகனியும் வளதி ராஜேட்டவென அமாறுவ அலாபய பாடுவ கணங் ஹதுவத் இதிரி திகு காலேட்ட மே தானம் கரத்துவென பெர்பெச்சுவல் ட்ரெஷரிஸ் லாகே முதல் கிசி சேத் பிரமாணம் அத்தன ஏ சியல்லமா அவர் நேக்கிற ஏனிசா மம இத்தனவா மே அபராதக்கார இங்கே தேப்பல ராஜசாந்த கலியுத்து மே அப்பிட்ட அயக்கரகத்த ஹக்கி நோன் ஏ அலாபே பிரமாணிய அயக்கரக நீமட்ட ஓங்கே தேப்பல ராஜசாந்த கிரீம தக்வா ஏத்து மேட்ட கிசியம் ஆக்காரேக நவ நீத்தியக் எகட்டுகள் யுத்துவ திபேனவா நம் மைத்தான் மட் நாம் பேன்ன எத்தரம் அவசதாவே நமுத் எசே நம் அப்பி ஏ நீத்தியத் மே தவாவே சம்மத கரகாத்து யுத்துவிக்கியா மா விஸ்வாச கரணும் அப்பி கெமத்தி அத்தரம மே கன்ன வார்த்தாவாக் மா பேங்குவேன் கண்ணு மே பார்லிமெண்ட் அரகன மே கன்ன அப்பட அவசான வெற்றியுமாக் லபா கண்ணாத் மே அபராத நடுவ கன்ன நீதிபத்துமாகே பத்தியங்க அப்பட அவசாய் கோமது மே பலவினி வித்திகாரியா மேராட்ட கென்மாக நிமே கிரியாதாமே மேத்தரம் திக்யோ தங்மென கொட்ட அன்னஹிட்டு திபென்னே கியனகத் அபி தனகன்ன கமதி ஏ நிசா மே வார்த்தா திக்கம மே சபாவட்ட லபீம அவசாய் கியா மாம கல்பனா கரணும் இலங்கட மே த ஃபினான்ஸ் சமாகம பங்கொலோத் சமாகமக் பாட்ட பத்வென்னட்டு அத்தி மா பேங்குவ ஏட்ட மதியத் வீமக் கருத்தி பென்பாவ பேனுவா நமுத் ஏ தன்னபத்து கருவான்ட பொலிகே வீமக் தாம சித்தவின்னே நே மே மினிசுங்கே சேசத்தம மே மினிசுங்கே விஷராம காலிய கதகிரியமட்ட மே ஃபினான்ஸ் கம்பெனி வல தமீமே த ஃபினான்ஸ் கேன்னி பூம சத்தாந்த அத்தீத்த அக்திபுனு ஏம கடா வெட்டியமாக கன பயக் நொதிபுனு ஏம பங்கொலுத் வீமாக கன சாக்கியாக் நொதிபுனு சமாகமா ஏகே தாலா அதே மினிசு அநாத விழாயின் மே அநாத் பாவேட்ட பத்துச்ச மினிசு பிடிபாந்தவ யம் தியாக் அபிக்கலி யுத்துவி முகது மகாபேங்கோட்டை அவசான வக்தியம் திபே மே சியலும் மூல்ய சமாகம் கன ஏ மூல்ய சமாகம் வல தன்பத்து கருவன்ட தன்பத்து தமீமட் ஹேத்து என்ன மகாபேங்குவ எம சமாகம் பிரிகத் சமாகம் நிசாய் மகாபேங்குவே லியாபதிஞ்சு மூல்ய சமாகம் எதுவட்டு ஏன் மகாபேங்குவ கியான்னே மே ரட்டே இன்ன கியாக்கர் இத்துரு கரகத்த மினிசுன்ட தமங்கே முதல் எவை தன் பத்கரன்ன புழுவம் பவாய் ஏ அனுவை மே சுத்தன் பத்கர் திபேன்னி இது மே சமாகம அது பொலிகே வண்டித்த தங்காத வேணுகுட்ட ஏ மினிஸ்தும் ஏவாய் ஆயோஜனை கருப்பு முதலத் எக்தரா அவதானமக்காய் திபேன் මේ தத்துவය හරිම කනගාටුදායකයි. මේට වඩා කේද වාචකයක් නැහැ. මේ මූල්‍ය ක්ෂේත්‍රේ සමාගම් බංකොලොත් වෙනවා. තන්පතුකාර අහිංසකයෝ විශාල අමාරුවකටපත් වෙනවා. හැබැයි කොම්පැනි අයිතිකාරයෝ ඒ தත්ත්වයටපත් වෙන්නේ. දැන් මට තේරුම් ගන්න පුළුවන් සමහර කොම්පැනි බංකොලොත් වෙනකොට ඒ කොම්පැනි වල අයිතිකාරයෝ සියදිවි විනාශා ගත්තයි කියලා අපි අහලා තියෙනවා. ඔය 1930 ගණන් වල ඇති වුණා වූ මහා ආර්ථික පරිහානියේදී. දැන් මේ බැංකුව මේ තැන්ප සමාවෙන් මේ කොම්පැනි කරුවන්ගේ අයිතිකාරයෝ අධ්‍යක්ෂකවරු ඇත්තටම කිසියම්ම වූ ආකාරයක උන්ගේ ජීවන මට්ටමක පහළ වැටීමක් ආදායම් වල වැටීමක් ඒ මොකක්වත් වෙන්නේ. කොම්පැනි බංකොලොත් වෙනවා. කොම්පැනි අයිතිව හිටපු කොම්පැනි අයිතිකාර අධ්‍යක්ෂකවරුන්ගේ ජීවිතය යහපත් වෙනවා. තන්පත්කරුවෝ විනාශ වෙනවා. මේක තමයි මේ සංසිද්ධිය. ඒ නිසා මේ ගැනත් මහා බැංකුව ඇත්තටම මේ සභාවට යම් වාර්තාවක් දිය යුතුයි. කෙසේ නමුත් අද මහා බැංකුව පොලි රේට්ටුව පාල තබා ගැනීම සඳහා ලොකු උත්සාහයක් ගන්නවා. ඒ නිසා මේ රටේ ආයෝජන වලට දිරිගැන්වීමක් ජීවන වියදම් මට්ටම වැඩිවීමටත් වැඩිවීම වැළැක්වීමටත්
ඔබතුමාට තවත් විනාඩි දෙකක් තියෙනවා. විනාඩි දෙකක්
වටිනා පියවර. ඒ නිසා මේ වෙනුවෙන් දරු පිරිවැයක් තිබෙනවා නම් පොලි රේට්ටු පහළ තබා ගැනීමට ඒ පිරිවැය සම්පූර්ණයෙන්ම යුක්ති සහගත බවයි මම කියන්න කැමති. මේ අනුව මැයි මාස අගවෙන විට ණය ප්‍රමාණය සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 300ක පමණ අඩුවීමක් තිබෙන බවත් වාර්තා කර තිබෙනවා. ඒ විශේෂ ලක්ෂණය. අවසාන වශයෙන් මම කියන්න ඕන මේ දේශීයව අපට උමනා දේ නිපදවීම වේගවත් කිරීමෙන් තමයි අපේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්. මේ කොවිඩ් වසංගතයත් පාස්කු ප්‍රහාරයත් දෙක එකට එකතු වෙලා අපරටේ කරපු විනාශය ආර්ථිකයට අපේ පළමු කාර්තුවේ ඍණ 1.6කට අපේ වර්ධනය බස්සලා තියෙනවා. එය නරක තත්වයක් නෙමෙයි අනිත් රටවල් වල හා සංසන්දනය කරනකොට. නමුත් ඈත පෙරදිග රටවල් එක්කලා සංසන්දනය කිරීමේදී අපි ඉන්නේ ඊට වඩා පහළ තත්වයක. මම විශ්වාස කරනවා ඍණ 2කට වඩා නොවේ කියලා මේ අපේ රටේ 2020 අවසාන ඉලක්කම් අපිට දකින්න පුළුවන් වෙනකොට. නමුත් මෙය වළක්වා ගන්න නම් අපි දේශීය අවශ්‍යතාවයන් නිෂ්පාදනය කිරීම වේගවත් කළොත් අපේ උක්කම්මල් 4-5ක් ඇති වුණොත් ඉදිරි කාලේ අපේ උග්ගොවීන්ගේ සංඛ්‍යාව වැඩි වුණොත් සීනි මේ රටේ නිෂ්පාදනය වැඩි වුණොත් කිරි මේ රටේ නිෂ්පාදනය වැඩි වුණොත් අපි අවසානයේදී අපේ රුපියල් ඩොලර් වලට හරවලා පිටරට කොම්පැනි කාර්යයකට අපේ මිනිසුන්ගේ සීනි පරිභෝජනයේ වටිනාකමත් කිරි පරිභෝජනයේ වටිනාකමත් උන්ට දන් දෙන එක අපි නවත්ත ගත්තොත් අපිට මේ රටේ විශාල ආර්ථික වර්ධන වේගයකට යන්න පුළුවන්. මම හිතන්නේ 2021 කරන්න පුළුවන් කියලා. නමුත් 2021 එල්ල කරගතු යුතුව තිබෙනවා. අපි මේ 2020 ඇති වූ පසුබෑමත් අල්ලලා 2021 ලොකු වර්ධන වේගයකට යන්න.
ඒක ඉතාමල
බලයි ඉන්න බෑ. තිරිඟු පිටි ආනයනය ඉවර කරන්න. තිරිඟු පිටි ආනයනය ටොන් මිලියන් ගාණක් තියෙනවා. ඉතින් තිරිඟු පිටි මේ තරම් ආනයනය කරමින් ජාතික ආර්ථිකයක් හදන්න බෑ. හැබැයි පාන් කන්නේ නැතුව ඉන්නත් බෑ. අවසාන වශයෙන් පාන් වල අවශ්‍යතාවය පිළිගනිමින් මැඩගස්කරයේ වගේ මයිඔක්ක පිටි නිෂ්පාදනයෙන් පාන් හැදීමට තිබෙන ඒ අවකාශය අපේ රටේ ක්‍රියාත්මක කරමින් මේ තිරිඟු පිටි උගුලෙනුත් අපේ රට ගලවා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් මානිහන් වේ. ස්තුතියි.
ඔබතුමාට ස්තුතියි.